අද විෂය කරුණු සාකච්ඡා කරන්න අප ආරාධනා කළ අනුරාධපුර පුසයන් කුලම මහාවිද්‍යාලයේ කිත්සිර එල් කුමාර මහතාට.
විෂය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ශ්‍රේණිය 11 පාඩම වෙළඳාම සහ උපකාරක සේවා පාසල අනුරාධපුර පුසයන් කුලම මහාවිද්‍යාලය කිත්සිරි එල් කුමාර. ආයුබෝවන් දුවේ පුතේ, අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩමේ. පහුගිය වැඩසටහනේදී කතා කළා මතක ඇති, උපකාරක සේවාවල බැංකු සේවාවේ යටතේ වාණිජ බැංකු මගින් ව්‍යාපාරිකයන් සපයන සේවාවන් පිළිබඳ. එතනදී මම මතක් කළා තැන්පතු ආශ්‍රිත සේවා සහ විද්‍යුත් මුදල් ආශ්‍රය සේවා කියලා සේවාවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා කියලා. එහෙනම් අද අපි බලමු ඒ සේවාවන් පිළිබඳව පුළුල් ආකාරයට සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් වාණිජ බැංකු විසින් පවත්වාගෙන යන බැංකු ගිණුම් වර්ග තුනක් තියෙනවා කියලා එදා කතා කරා මතක ඇති. එකක් තමයි ඉතිරි කිරීමේ ගිණුම්, අනිත් එක ස්ථාවර තැන්පතු, අනිත් එක තමයි ජංගම ගිණුම්. අපි එහෙනම් බලමු ඉතිරි කිරීමේ ගිණුම් කියන්නේ මොකක්ද කියලා. දැන් මතක් වෙනවා ඇති එදා ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනය කරා. අද ඒක තව දුරටත් අපි බලමු මතකද කියලා ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරිකයන්ට වගේම ඕනෑම පුජ්‍යලයකට කැමැති විටක මුදල් තැන්පත් කිරීමටත්, ඒ තැන්පත් මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ඇති ගිණුම් විශේෂයක් තමයි අපි කිව්වේ ඉතිරි කිරීමේ ගිණුම් කියලා. එහෙනම් අද අපි බලමු මේ ඉතිරි කිරීමේ ගිණුමකින් ව්‍යාපාරිකයන්ට වගේම සාමාන්‍ය පුජ්‍යලයන්ටත් ඒ ගිණුම් පවත්වාගෙන යාමෙන් ඇතිවන ප්‍රයෝජන පිළිබඳව දැන් අපි සාකච්ඡා කරමු. එකක් තමයි මුදලට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම පොලී ආදායමකුත් ලැබෙනවා. තව ප්‍රයෝජනයක් තමයි ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කිරීමට වගේම මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. හදිස්සි අවස්ථාවලදී පහසුවෙන් මුදල් ලබා ගැනීමටත් පුළුවන්. තව එකක් තමයි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, අපි කියන්නේ ATM කියලා. ඒ යන්ත්‍ර මගිනුත් ගණදෙනු කරන්න පුළුවන්. තව එකක් තමයි හරපත් මගින් ගෙවීම් කටයුතු කිරීමේ හැකියාවත් ලැබෙනවා. එහෙනම් මෙන්න මේ වගේ ප්‍රයෝජන ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයන්ට වගේම සාමාන්‍ය පුජ්‍යලයන්ටත් ඒ වගේ ප්‍රයෝජන ලැබෙනවා. මේ ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කරනකොට අවශ්‍ය පියවරයන් කීපයක් තියෙනවා. බැංකු විසින් ලබා දෙන ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත, ඒ වගේම මුදල් තැන්පත් පත්‍රය, ඒ වගේම ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය, දේශීය ආදායම් පන්තට අනුව කරන ප්‍රකාශය, මේවා නිවැරදිව සම්පූර්ණ කර බාරදීම වගේම ජාතික හැඳුනුම්පත ඒ සමග බාරදීම දානන්විතාවේ තහවුරු කර ගැනීම සඳහා, ඒ වගේම බැංකු විසින් නියම කරන අවම මුදල හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කිරීම, ඉන්පසුව බැංකු විසින් ඉදිරි කිරීමේ පාස්පොතක් ගනුදෙනුකරු වෙත ලබා දෙනවා, පාස්පොතේ මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම වගේම මුදල් සේසය ලකුණු කිරීම සිද්ධ වෙනවා. ඔය තමයි ඉතිරි කිරීමේ ගිණුම පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් දැන් අපි බලමු ස්ථාවර තැන්පත් පිළිබඳව. අපි මුලින්ම බලමු මේ ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා. ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවක් සඳහා ස්ථාවර පොලී පිටසතයක් යටතේ ආරම්භ කරන්න පුළුවන් තැන්පතු තමයි අපි කියන්නේ ස්ථාවර තැන්පතු කියලා. පහුගිය සතියේත් මම ඒ පිළිබඳව පොඩි මතක් කිරීමක් කරා. මේ තැන්පත්වල අතිරික්ත මුදල් තැන්පත් කරන්න පුළුවන් වගේම අවදානම අඩු ආයෝජන මාර්ගයක් වෙනවා. එහෙනම් අපි බලමු මේ ස්ථාවර තැන්පතුවල මොන වගේ ලක්ෂණද තියෙන්නේ කියලා. එකක් තමයි නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යනවා. ඒ වගේම තැන්පතු කාලය මුදල් අනුව පොලේ පෙසතේ වෙනස් වීමක් දකින්න තියෙනවා. ඒ කියන්නේ තැන්පතු කාලය වගේම මුදල අනුව පොලේ පෙසතේ වෙනස් වෙනවා. තැන්පතු කාලය වැඩි වෙන්න වැඩි වෙන්න පොලේ පෙසතේත් මොකද වෙන්නේ, ඉහළ යනවා. තව එකක් හැටියට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වලට වඩා වැඩි පොලේ පෙසතයක් හිමි වෙනවා. සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වලට ලැබෙන පොලියට වඩා වැඩි පොලිය ප්‍රතිශතයක් ලැබෙනවා. ඒ වගේම තමයි ස්ථාවර තැන්පතු ඇපේට තියලා තැන්පතුෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් විදිහට ලබා ගන්නත් පුළුවන්. තව එකක් තමයි, තව ලක්ෂණයක් තමයි පොලිය මාසිකව හරි කල පිරුණාට පස්සේ හරි නැත්තම් givisagatta ආකාරයට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තව ලක්ෂණයක් තමයි තැන්පත් කළ දිනය, තැන්පත් කළ මුදල, ඒ වගේම පොලිය හා කල් පිරන දිනය කියන විස්තර ඇතුළත් කරලා බැංකුව විසින් මේ තැන්පතු හිමියන්ට සහතිකයක් ලබා දෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණ දකින්න තියෙනවා ස්ථාවර තැන්පතු වල. අර අපි කලින් කතා කරා වගේ ඉතිරි කිරීමේ ගිණුම් වල ඒවා ආරම්භ කරන ආකාරය පිළිබඳව වගේම මේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ආකාරය පිළිබඳවත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. කලින් වගේම බැංකු විසින් ලබා දෙන තැන්පතු විවෘත කිරීම ආයුධුම්පත, මුදල් තැන්පතු පත්‍රය, ඒ වගේම ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය, දේශීය ආදායම් පනත අනුව කරන ප්‍රකාශය, මෙතනදිත් ඒවා නිවැරදිව සම්පූර්ණ කරලා බාර දෙන්න ඕනේ. ඒකම ජාතික හැඳුනුම්පතේ සමග බාර දීමත් අනන්‍යතාවය තහවුරු කරගන්න. ඉන්පසු බැංකුව විසින් මොකද කරන්නේ, ස්ථාවර තැන්පතු සහතිකයක් ලබා දෙනවා. එහෙනම් මෙන්න ස්ථාවර තැන්පතු පිළිබඳ තමන් දැන් කරුණු දැනගත්තා. එහෙනම් ඉතිරි කිරීමේ ගිණුම පිළිබඳවත් දැනගත්තා. එවගේම ස්ථාවර තැන්පතු පිළිබඳවත් දැන් හඳුනාගත්. දැන් අපි පොඩ්ඩක් බලමු මේ ඉතිරි කිරීමේ ගිනුමයි ස්ථාවර තැන්පතු ගිනුමයි අතර තියෙන වෙනස්කම් පිළිබඳව. දැන් මේ කරුණු ඒ දෙක පිළිබඳවම සාකච්ඡා කරානේ ගිනුම් පිළිබඳව. එහෙනම් දැන් තමන්ට පුළුවන් වෙන්න ඕනේ මේ ඉතිරි කිරීමේ ගිනුම් සහ ස්ථාව තැන්පතු අතර මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ කියලා. අපි ඉතිරි කිරීමේ ගිනුම ගත්තොත් නිශ්චිත පොලී ප්‍රතිශතයක් හම්බෙන්නේ නැහැ. හැබැයි ස්ථාවර තැන්පතුවට නිශ්චිත පොලී ප්‍රතිශතයක් හම්බෙනවා. ඒ වගේම තමයි ඉතිරි කිරීමේ ගිනුමක ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කරන්නත් පුළුවන්, මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ස්ථාවර තැන්පතුවක ඕනෑම අවස්ථාවක මුදල් ලබා ගන්න බෑ වගේම මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඕනෑම අවස්ථාවක ඒ ලබා ගැනීමේ හැකියාවක් නැහැ ස්ථාවර තැන්පතු වල. ස්ථාවර තැන්පතු වලට සාපේක්ෂව ඉතිරි කිරීමේ ගිනම් වල පොලී ප්‍රතිශතය අඩුයි. හැබැයි ඊට සාපේක්ෂව ස්ථාවර තැන්පතු ගිනම් වල පොලී ප්‍රතිශතය වැඩි. ඒ වගේම ඉතිරි කිරීමේ ගිනුම් ගත්තාම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබා ගන්න පුළුවන්. ස්ථාව තැන්පතුවකට එහෙම හැකියාවක් නැහැ. ඉතිරි කිරීමේ ගිනුමකට හම්බෙනවා ඉතිරි කිරීමේ පාස් පොතක්. ස්ථාව තැන්පතුවකට හම්බෙනවා සහතිකය. ඉතිරි කිරීමේ ගිනුම් ඇපේට තියලා ණය මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ස්ථාවර තැන්පතු සහතිකය ඇපේට තියලා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් එහෙනම් දුවේපුතේ අපි දැනගත්තා ඉතිරි කිරීමේ ගිනුමකයි ස්ථාවර තැන්පතුවයි අතර තියෙන වෙනස්කම්. ඊළඟට එහෙනම් අපි බලමු මේ වාණිජ බැංකු සපේන සේවාවන් වල තැන්පතු ආශ්‍රිත සේවාවන්ගේ අපි කරුණු දෙකක් පිළිබඳව මේ වෙනකොට සාකච්ඡා කරා. ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිනුම පිළිබඳවත් ස්ථාවර තැන්පතු පිළිබඳවත්. එහෙනම් අපි බලමු ඊළඟට ජංගම ගිනුම පිළිබඳව. අපි මුලින්ම ජංගම ගිනුමක් කියන්නේ මොකද්ද කියලා හඳුනාගනිමු. චෙක්පත් මගින් ගණදෙනු කරන්න පුළුවන් ගිනුම් තමයි අපි කියන්නේ ජංගම ගිනුම් කියලා. මේකට ඉල්ලුම් තැන්පතු කියලා කියනවා. මේ වාණිජ බැංකුව පවත්වාගෙන යන ලබන විවිධ ගිනුම් වර්ග අතර ව්‍යාපාරිකයන්ට ඉතාමත් වැදගත් ගිනුම් වර්ගයක් තමයි මේ ජංගම ගිනුම් කියන එක. ජංගම ගිනුමක් ආරම්භ කරන ආකාරය පිළිබඳව අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. පුජ්‍යලයන්ට තනිව වෙන්න පුළුවන්, බද්ධ වෙලා වෙන්න පුළුවන්, ඒ කියන්නේ එකතු වෙලා. ඒ වගේම ව්‍යාපාරවල නම් වලිනුත් මේ ගිනුම් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි වාණිජ බැංකුවක ජංගම ගිනුමක් සක්‍රීයව පවත්වාගෙන යන පුජ්‍යලයෙකු විසින් ඒ සඳහා තියෙන ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම මගින් අලුත් ගනුදෙනුකරුවන් නැත්නම් අලුත් ගනුදෙනුකරු බැංකුවට හඳුන්වා දෙන්න ඕනේ. එන සක්‍රීය ඔය පවත්වාගෙන යන, ඒ කියන්නේ වාණිජ බැංකුවේ ජංගම ගිණුම සක්‍රියව පවත්වාගෙන යන එක්කෙනෙක් මගින් තමයි ඒ අලුත් ගනුදෙනුකරු බැංකුවට හඳුන්වා දෙන්න ඕනේ. ඊට පස්සේ අදාළ අයදුම් පත්‍රය, ඊළඟට මුදල් තැන්පතු පත්‍රය සම්පූර්ණ කරලා ජාතික හැඳුනුම් පත්‍රය එක්ක බාර දෙන්න ඕනේ. මේ ගිණුම් වලට බැංකු ඔය විසින් පොලියක් ගෙවන්නේ නැහැ. යම් යම් කොන්දේසි යටතේ සේවා ගාස්තුවක් බැංකු අය කරනවා. ඒ වගේම තමයි බැංකුව නියම කරන අවම සේසයට වඩා ගිණුමේ සේසය අඩු වුණාම සමහර වාණිජ බැංකු කිසියම් ගාස්තුවකුත් අය කරනවා. අපි එහෙනම් ඊළඟට බලමු, දැන් ජංගම ගිණුමක් කියන්නේ මොකද්ද කියලා හඳුනගත්තානේ. එහෙනම් මේ ජංගම ගිණුම පවත්වාගෙන යාමෙන් මොන වගේ වාසිද අත් වෙන්නේ කියලා ඊළඟට අපි සාකච්ඡා කරමු. එකක් තමයි චෙක්පත් මගින් ගෙවීම් කළ හැකි වීම. එහෙනම් විවිධ ගෙවීම් කරන්න පුළුවන්. මේ නිසා ව්‍යාපාරිකයන්ට පහසුවෙන්, ඒ කියන්නේ පහසුවක් ලැබෙනවා වගේම ආරක්ෂාවකුත් ලැබෙනවා. විතර ගෙවීම් කටයුතු ගත්තාම සේවක වැටුප් ගෙවන්න, විදුලි ගාස්තු ගෙවන්න, රක්ෂණ වාරික ගෙවන්න හැකියාවක් ලැබෙනවා. ඒ උදාහරණ කීපයක් ගත්තේ චෙක්පත් මගින් ඒ වගේ ගෙවීම් කරන්න පුළුවන්. තව වාසියක් තමයි බැංකු අයිරා පහසුකම් ලබා ගන්න පුළුවන්. එහෙනම් බලමු අපි මේ මොකද්ද බැංකු අයිරාවක් කියලා කියන්නේ. ජංගම ගිණුමේ තියෙන මුදල් සේසය ඉක්මවලා චෙක්පත් නිකුත් කිරීමට වගේම මුදල් ලබා ගැනීමට බැංකුව ලබා දෙන අවසරය තමයි අපි කියන්නේ බැංකු අයිරාව කියලා. එතන ඒ පාසුකමත් මේ ජංගම ගිණුම් පවත්වාගෙන යන කෙනාට ලැබෙනවා. තව කරුණක් තමයි ඍජු ප්‍රේෂණ රැස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ජංගම ගිණුම් හිමියන්ට වෙනත් ආයතන වලින් වගේම පුජ්‍යලයන්ගෙන් ලැබෙන මුදල් බැංකුව විසින් ගිණුමට රැස් කරනවා. උදාහරණ විදිහට ලාභාංශ, පොලී ආදායම්, ණයගැති ප්‍රේෂණ වගේ ඒවා. තව වාසියක් තමයි ස්ථාවර නියෝ ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. සෑම මාසයකම නිශ්චිත දිනයකදී ගෙවන්න තියෙන නිශ්චිත මුදලක් ගිණුමෙන් අඩු කරලා ගෙවන්න කියලා ජංගම ගිණුම් හිමියෙකු බැංකුවට ලිඛිත ඉල්ලීමක් කරනවා. එහෙම ලිඛිත ඉල්ලීමක් කරන්න පුළුවන්. අර හැම මාසයකම නිශ්චිත දිනයකදී ඒ වගේම නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා ගිණුමෙන් අඩු කරන්න කියලා. හැබැයි ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනේ. ඒතර මේ වගේ කරන ගෙවීම් තමයි අපි කියන්නේ ස්ථාවර නියෝග කියලා. උදාහරණ හැටියට රක්ෂණ වාරික ගෙවීම, ඒ වගේම ණය වාරික ගෙවීම සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි තව වාසියක් ගමු. බැංකු ප්‍රකාශයක් ලැබෙනවා, නැත්නම් බැංකු ගිණුම් විස්තරයක් ලැබෙනවා මේ ජංගම ගිණුම් පවත්වාගෙන යන අයට. ඒ කියන්නේ නිශ්චිත කාලයක් අවසානයේදී, සාමාන්‍යයෙන් මාසයක් වගේ, ඒ කාලයක් අවසානයේදී බැංකුව විසින් ජංගම ගිණුම් හිමියන්ට තම ගිණුම සම්බන්ධයෙන් එවන ගනුදෙනු සාරාංශය තමයි අපි කියන්නේ බැංකු ප්‍රකාශය කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මාසයක් අවසානයේදී එත මාසයකට වතාවක් මේ බැංකුව විසින් සාරාංශගත විස්තරයක් එවනවා. ඒකට අපි කියනවා බැංකු ගිණුම් විස්තරය නැත්තම් බැංකු ප්‍රකාශය කියලා. එහෙනම් මේකත් අපිට පුළුවන් වාසියක් හැටියට සඳහන් කරන්න. එහෙනම් අපි මේ වෙනකොට මේ ඉතිරි කිරීමේ ගිණුම් පිළිබඳව, ඒ වගේම ස්ථාවර තැන්පතු පිළිබඳව, ඒ වගේම ජංගම ගිණුම් පිළිබඳවත් අපි දැනගත්තා. අපි බලමු මේ ජංගම ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම් පිළිබඳව අපි හඳුනගත්ත නිසා මේ අතර මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් ජංගම ගිණුම ගත්තොත් බැංකුකරු ගණදෙනුකරුගේ අනන්‍යතාවය වගේම ගිණුමක් පවත්වාගෙන යාමට තියෙන හැකියාව කෙරෙහි ගිණුම් විවෘත කරනකොට සැලකිලිමත් වෙනවා. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමකදී අනන්‍යතාව තහවුරු කර ගැනීම මත මේ ගිණුම විවෘත කරන්න පුළුවන්. ආරම්භක ශේෂයේ සාමාන්‍යයෙන් ඉතිරි කිරීම් ගිණුම් වල මූලික තැන්පතු වලට වඩා වැඩි මුදලක් වෙනවා ජංගම ගිණුමක් ආරම්භ කරනකොට. ඒ කියන්නේ ජංගම ගිණුමක් ආරම්භ කරනකොට ඉතුරුම් ගිණුම් වල මූලික තැන්පතු මුදලට වඩා වැඩි මුදලක් තැන්පත් කරන්න වෙනවා. හැබැයි මූලික තැන්පතුව ජංගම ගිණුම් වලට වඩා අඩු මුදලක් තමයි ඉතිරි කිරීම් ගිණුමේ දී තැන්පත් කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම ගිණුමේ පවතින සේසයට පොලියක් හම්බෙන්නේ නැහැ ජංගම ගිණුමකදී. ගිණුමේ සේසයට පොලියක් හම්බෙනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර බැංකු ප්‍රසාද පොලිත් ලබා දෙනවා මේ ඉතිරි කිරීමේ ගිණුම් වලට. ජංගම ගිණුම් හිමියෙකුට, ඒ කියන්නේ සතුටුදායකව ගිණුම් පවත්වාගෙන යනවා නම් බැංකු අයිරා පහසුකම් ලබා දෙනවා. අපි කලින් කිව්වනේ බැංකු අයිරාවක් කියන්නේ මොකද්ද කියලා. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන කෙනාට මේ අයිරා පහසුකම් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙනස්කම් අපිට ජංගම ගිණුම් වලයි ඉතිරි කිරීමේ ගිණුම් වලයි දකින්න තියෙනවා. අපි පොඩ්ඩක් ක්‍රියාකාරකමක් පිළිබඳව බලමු. ක්‍රියාකාරකම් පිළිබඳව මෙතන අහනවා මේ පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා සඳහන් කරන්න කියනවා. ඔබට හම්බෙන්නේ නැති මේ ක්‍රියාකාරකම, මොකද පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකමක් දැන් මම සාකච්ඡා කරන්න ගන්නෙ. අයි පොඩ්ඩක් ඒ පිළිබඳවත් බලමුකෝ. ජංගම ගිණුම් හිමියා බැංකුව සමග සිදු කළ ගනුදෙනු ඇතුළත් කර වාණිජ බැංකුව විසින් එවනු ලබන වාර්තාව බැංකු ප්‍රකාශයේ වේ. එහෙනම් මේක සත්‍යද අසත්‍යද කියලා අහන්නේ. ඔව්, අපි කලින් බැංකු ප්‍රකාශය කියන්නේ මොකද්ද කිව්වා. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. ඊළඟට අහනවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වැරදි හෝ අත්හැරීම් ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට බැංකු ප්‍රකාශය උපකාරී වෙනවලු. මේකත් සත්‍යද අසත්‍යද කියලා අහන්නේ. ඒවා නිවැරදි කරගන්න බැංකු ප්‍රකාශය උදව් වෙනවා. තවන්ට මතක ඇති 10 පන්තියේදී බැංකු සැසඳුම් විස්තරය හදනකොට මේවා උදව් කරගත්තා. එහෙනම් ඒකත් හරි. ඊළඟට අහනවා බැංකු ප්‍රකාශයේ අවසානයේ දැක්වෙන ශේෂය සෑම විටම ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමේ දැක්වෙන අවසාන ශේෂයට සමාන වේ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ අවසානයේ දැක්වෙන ශේෂය සෑම විටම ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමේ දැක්වෙන අවසාන ශේෂයට සමාන වෙනවලු. මතක ඇති මේ පිළිබඳව ගිණුම් කරන කොටසේදී අසංශෝධිත බැංකු ගිණුම, ඒ වගේ මේක උදව් කරගෙන බැංකු සැසඳුම් විස්තරය හැදුවා. එහෙනම් එහෙම හදන්න උනේ අර සමාන උනේ නැති හින්දානේ. එහෙනම් මේක මේ ප්‍රකාශය වැරදි. ඒ කියන්නේ අසත්‍ය. ඊළඟට ව්‍යාපාරයේ ණයගැතියන් විසින් ඍජුවම බැංකුවට බැර කරනු ලබන මුදල් ණයගැති ප්‍රේෂණ වේ. එහෙනම් ඒ ප්‍රකාශය නිවැරදි. සත්‍යය. ඊළඟට අහනවා වාණිජ බැංකුව විසින් අය කළ චෙක්පොත් ගාස්තු, බැංකු ගාස්තු ආදිය පිළිබඳ ව්‍යාපාරයේ දැනුවත් වන්නේ බැංකු ප්‍රකාශයේ මගිනි. දැන් මතක ඇටින්නේ සංශෝධිත බැංකු ගිණුම හදනකොට 10 පන්තියේදී ඒ ප්‍රකාශයේ ආවට පස්සේනේ අපි නිවැරදි කිරීමේදී මේ බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු, ඒ වගේම ස්ථාවර නියෝග, ඒ වගේම ණයගැති ප්‍රේෂණ, ඒවා පිළිබඳව දැනගන්නේ මේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. ඒ කියන්නේ ඒ කරුණු ටික අපි ඇතුළත් කරන්නේ සංශෝධිත බැංකු ගිණුමට. එහෙනම් මේ ප්‍රකාශය අපිට එහෙනම් පිළිගන්න වෙනවා සත්‍යයි කියලා. ඒ කියන්නේ හරි. ඔයි මං පොඩ්ඩක් තමන් එක්ක ඒ සාකච්ඡා කරේ තම මුලින් කියපු ගිණුම් පිළිබඳව තමන්ට අවබෝධ වුණාද කියලා දැනගන්න. එහෙනම් දැන් තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් ලැබිලා ඇති. එතකොට අහන ප්‍රශ්න පිළිබඳව තමන්ට ඒ අහන ප්‍රශ්නවලදී සාර්ථක උත්තර ලියන්නත් පුළුවන් නේ. හරි. එහෙමනම් අපි බලමු ඊළඟට චෙක් පතක් කියන්නේ මොකද්ද කියලා. චෙක් පතක් කියලා කියන්නේ ජංගම ගිණුම් හිමියකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් පුජ්‍යලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය. එතකොට චෙක් පතක් කියන්නේ මොකද්ද කියලා අහුවාම මේ ටික අවශ්‍ය වෙනවා ලියන්න. කියන්නේ ජංගම ගිණුම් හිමියකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් පුජ්‍යලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය. එතකොට මේ චෙක් පතේ යම් ලක්ෂණ දකින්න තියෙනවා. يعني ඒකේ දිනය තියෙනවා. දැන් දිනේ ලියන හැටි Tamanට මතක ඇති. ඉස්සෙල්ලාම අපි ලියන්නේ දිනය. ඒ කියන්නේ ඉලක්කම් දෙකකින් ලියන්න ඕනේ. ඒ වගේම මාසය, ඒ ඉලක්කම් දෙකකින් ලියවෙන්න ඕනේ. ඊළඟට අවුරුද්ද ලියන්න. ඒක තමයි දිනේ ලියන පිළිවෙල. ඊළඟට මේ චෙක් පතේ ආදායකයාගේ නම ලියලා තියෙනවා. නැත්තම් කලාතුරකින් මුදල් කියලා ලියලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම මුදල අකුරෙන් වගේම ඉලක්කමිනුත් ලියලා තියෙනවා. අනකරුගේ අත්සන, සමහර චෙක් පත්වල රේඛණය කරලා තියෙනවා. අපි ඉදිරියේ මේ රේඛණය පිළිබඳව කතා කරමු. ඊළඟ චෙක් පත් අංකය, බැංකුවේ අංකය, බැංකු ශාඛාවේ අංකය, ඒ වගේම අනකරුගේ ගිණුම් අංකය, ඊළඟට පිළිපත දකින්න තියෙනවා. මේ පිළිපත චෙක් පොතක් ගත්තාම මේ චෙක් පොතේ ආ චෙක් පත කඩලා වෙන් කරාම ඉතිරි වෙන කොටස අපි කියනවා පිළිපත කියලා. ඒ කියන්නේ අර චෙක් පතේ සාරාංශගත විස්තරයක් මේ පිළිපතේ ඇතුළත් කරලා තියෙනවා. ඒතර මම මුලින් කිව්වා මේ කරුණු පිළිබඳව කතා කරනකොට චෙක් පත් අංකය, බැංකු අංකය, බැංකු ශාඛාවේ අංකය කියලා කියුණානේ. ඒ වගේම අනකරුගේ ගිණුම් අංකය කියලා. මෙන්න මේ තොරතුරු ටික තියෙන්නේ චෙක්පතේ පහලින්. ඒ තීරයට අපි කියනවා චුම්බක තේන්ත අක්ෂර හැඳනුම් තීරය කියලා. તો සමහර ලාවට විභාගයේදී අහන්න පුළුවන් මේ චුම්බක තේන්ත අක්ෂර හැඳනුම් තීරයේ මේ අංක කාණ්ඩ පිළිවෙල කොයි ආකාරයට තියෙන්නේ කියලා. එතකොට මුලින්ම තියෙන්නේ චෙක්පත් අංකය. ඊළඟට තියෙනවා බැංකුවේ අංකය සහ බැංකු ශාඛාවේ අංකය. ඊළඟට තමයි තියෙන්නේ අනකරුගේ ගිණුම් අංකය, නැත්නම් බැංකු ගිණුම් අංකය. අන්න එහෙනම් දැන් දුල පුතාලා දන්නවා මේ චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරයේ කොයි විදිහටද අංක කාණ්ඩ ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. එතන මේ චෙක්පත් සම්බන්ධයෙන් කතා කරනකොට මේ චෙක්පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව තුනක් හඳුනා ගන්න පුළුවන්. එක පාර්ශ්වයක් තමයි අනකරු. ඒ කියන්නේ චෙක්පත ලියලා අත්සන් කරන කෙනා තමයි අපි කියන්නේ අනකරු කියලා. එහෙනම් මේ පුජ්‍යලයා වාණිජ බැංකුව ජංගම ගිණුම් හිමියෙක් හැටියටත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියෙක්. සරලව කිව්වොත් ගිණුම් හිමියට තමයි අපි කියන්නේ අනකරු කියලා. ඊළඟ පාර්ශ්වය තමයි අනලදු. සමහර වෙලාවට කියනවා අනලද්දා කියලා. එතකොට ගිණුම පවත්වාගෙන යන බැංකුව තමයි, නැත්නම් අනකරුගේ බැංකුව තමයි අනලදු කියලා කියන්නේ. ගිණුම පවත්වාගෙන යන බැංකුව එහෙනම් අනලදු වෙනවා. අනිත් පාර්ශ්වයේ තමයි ආදායකයා. ඒ කියන්නේ චෙක්පතින් කරනු ලබන ගෙවීම ලබා ගැනීමට හිමිකම ඇති චෙක්පතේ නම සඳහන් පුජ්‍යලයා තමයි අපි කියන්නේ ආදායකයා කියලා. එහෙනම් දැන් අපි දන්නවා චෙක්පතට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව කවුද කියලා. එහෙනම් දුවේ පුතේ අපිට වැදගත් වෙනවා මේ චෙක්පතක් ලියනකොට යම් යම් කරුණු පිළිබඳව සැලකිල්ලක් දක්වන්න වෙනවා. එක කාරණාවක් ඇට අපිට කියන්න පුළුවන් නිවැරදිව දිනේ යොදන්න ඕනේ. එහෙනම් දැන් දිනේ යොදන ආකාරය දන්නවා මං කලින් කිව්වා දිනය මාසය වර්ෂය වශයෙන්. නැත්නම් තමන්ගේ පෙළපොතේ මේ චෙක්පතක ආකෘතියක් තියෙනවනේ. ඒක තවදුරටත් අධ්‍යයනය කරාම තමන්ට පුළුවන් ඒ පිළිබඳව තවත් අවබෝධයක් ලබා ගන්න. තව කාරණාවක් තමයි ආදායකයාගේ නම පැහැදිලි අකුරින් නිවැරදිව ලියන්න ඕන. ඊළඟ කරුණ තමයි වටිනාකම, නැත්නම් මුදල ඉලක්කමෙන් වගේම අකුරිනුත් නිවැරදිව ලියන්න ඕන. ඊළඟට අනකරුගේ අස්සන නිවැරදිව යොදන්න ඕන. යම් ආකාරයක චෙක්පතේ සංශෝධන කරන්න තියෙනවනම් ඒවා පැහැදිලිව නිවැරදි කරලා සම්පූර්ණ අස්සන මගින් තමයි සනාථ කරන්න වෙන්නේ. ඒ කියන්නේ නැවත සම්පූර්ණ අස්සන යොදන්න වෙනවා. ඊට අමතරව පිළිපතේ අදාළ තොරතුරු සඳහන් කරන්න ඕනේ. චෙක්පතේ තියෙන චුම්බක තින්ත අක්ෂර හැඳුනුම් තීරයේ කිසි දෙයක් ලියන්න එපා. මෙන්න මේ වගේ කරුණු පිළිබඳවත් තමන් සැලකිලිමත් වෙන්න වෙනවා. ඔන්න දැන් එහෙනම් දන්නවා දූල පුතාල මේ චෙක් පතක් කියන්නේ මොකද්ද? චෙක් පත සම්බන්ධ පාර්ශව, ඒ වගේම චෙක් පතක් ලියනකොට මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඊළඟට අපිට මේ චෙක් පතේ සමහර චෙක් පත්වල දකින්න තියෙනවා මේ රේඛණය කරලා තියෙනවා. එහෙනම් අපි බලමු චෙක්පත් රේඛණය කරන්න, ඒකේ රේඛණය කිරීම කියන්නේ මොකද්ද කියලා. චෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් අඳින එක තමයි අපි කියන්නේ චෙක්පත් රේඛණය කිරීම කියලා. එතකොට මේ සමාන රේඛා දෙක තුල හෝ සමාන්තර රේඛා නැතිව වාජ බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා නම් ඒකත් රේඛණය කිරීමක් තමයි. එතකොට චෙක්පත් රේඛණය කිරීම තුළින් චෙක්පතට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට ඒකේ සඳහන් මුදල බැංකු කවුන්ටරෙන් ලබා ගන්න බෑ. ඒක විශේෂයි රේඛණය කරපු චෙක්පතකට මුදල් බැංකු කවුන්ටරෙන් ලබා දෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ මුදල් ලබා ගන්නෙ? චෙක්පත බැංකු ගිණුමක තැන්පත් කරන්න වෙනවා. එතකොට ඒ තැන්පත් කිරීම තුළින් එතනින් අර ආරක්ෂාව ලැබෙනවා. මේ චෙක්පතේ සඳහන් මුදල නියම පුජ්‍යලයාටම ලැබෙන බවත් ඒකෙන් තහවුරු වෙනවා. මේ චෙක්පත් රේඛණය කරන්න පුළුවන් අර මං කලින් කියව පාර්ශව තුන් දෙනාටම, ඒ කියන්නේ අනකල්, අනලදු, ආදායකයා. හැබැයි මේ අවලංගු කරන්න පුළුවන් වෙන්නේ අනකරුට විතරයි. එහෙනම් මේ චෙක්පත් රේඛණය ගත්තහම ආකාර දෙකක් තියෙනවා. රේඛණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය රේඛණය, අනිත් එක තමයි විශේෂ රේඛණය. එකක් සාමාන්‍ය රේඛණය, අනිත් එක විශේෂ රේඛණය. සාමාන්‍ය රේඛණය කියලා කියන්නේ චෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම. අපි කියන සාමාන්‍ය රේඛණය කියලා. එතකොට මේ තුල යම් කොන්දේසි ඇතුළත් කරලා හෝ නොකර හෝ තියෙන්න පුළුවන්. ඔය සමාන්තර රේඛා දෙකක් විතරක් තියෙන්න පුළුවන්. මේ සමාන්තර රේඛා දෙක තුළ ගනුදෙනු කළ නොහැකිය කියලා ලියලා තියෙන්න පුළුවන්. ඒ වගේම සමාන්තර රේඛා දෙක තුළ ආදායකයාගේ ගිණුමට පමණයි කියලා ලියලා තියෙන්න පුළුවන්. අන්න ඒවා සාමාන්‍ය රේඛණය. සමහර රට විභාගවලදී මේ රේඛන අවස්ථා දීලා තියෙනවා. අපි තා පොඩ්ඩේ විශේෂ රේඛනේ පිළිබඳව කතා කරනෝනේ. එතන හඳුනා ගන්න ඕනේ නිවැරදිව මේ දෙක අතර මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ කියලා. ඊළඟට අපි විශේෂ රේඛනේ පිළිබඳව බලමු. මොකද මේ විශේෂ රේඛනේ කියන්නේ මේ චෙක්පතක මුහුණත හරහා ඇඳලා තියෙන සමාන්තර රේඛා දෙක අතර නැත්තම් සමාන්තර රේඛා දෙකක් නැතිව හරි වාණිජ බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා නම් ඒක තමයි විශේෂ රේඛණය කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ, විශේෂ රේඛණයේදී අනිවාර්යයෙන්ම වාණිජ බැංකුවක නමක් සඳහන් වෙලා තියෙන්න ඕනේ. එක්කෝ සමාන්තර රේඛා දෙක තුල වෙන්න පුළුවන්, නැත්තම් සමාන්තර රේඛා නැතුව හරි වාණිජ බැංකුවක නමක් සඳහන් වෙලා තියෙනවා නම් ඒක විශේෂ රේඛණේ වෙනවා. ඊට සමාන්තර රේඛා දෙකක් තුල අපි කියමු මහා ජන බැංකුව කියලා තියෙනවා කියලා. නැත්තම් සමාන්තර රේඛා දෙකක් නැතුව මහා ජන බැංකුව කියලා තියෙන්න පුළුවන්. ඊළඟට සමාන්තර රේඛා දෙකක් තුල ආදායකයා ගිනමට පමණි ලංකා බැංකුව. අන්න මේ කියපු අවස්ථාවල වාණිජ බැංකුවක නමක් සඳහන් වුණා. එතකොට මේ චෙක්පත් මේ ආකාර රේඛණය කරලා තියෙනකොට බැංකු ගිණුමට තැන්පත් කරලා තමයි එහෙනම් මුදල් ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. ආ එහෙනම් ඒ තුලින් චෙක්පතට ආරක්ෂාවක් ලැබුණානේ. ඊළඟට අපි බලමු චෙක්පත් පිටසං කිරීම ගැන. චෙක්පතේ මුහුණ සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයටම ඔහුගේම අත් අකුරින් චෙක්පත පිටුපස ලිවීම අපි කියනවා චෙක්පත් පිටසං කිරීම කියලා. නැත්තම් චෙක්පතේ මුහුණ සඳහන් නම ඒ ආකාරයටම චෙක්පත පිටුපස අදාළ කොටසේ ලිවීම චෙක්පත් පිටසං කිරීම කියලා කියනවා. මේ පිටසං කිරීම මගින් තහවුරු කරන්නේ තමන්ට අදාළ චෙක්පත් පිළිබඳ අව්‍යාජ හිමිකමක් පවතිනවා කියලා. ඒ කියන්නේ තම හිමිකම පැවරුම්ලාභියාට පවරනවා කියලා ආදායකයා විසින් සහතික වීමක් වෙනවා. මේ පිටසං යොදන්න සිදුවන අවස්ථා තියෙනවා. ආදායකයා චෙක්පත බැංකුවේ තැන්පත් කරන අවස්ථාවේදී, ඒ වගේම චෙක්පත වෙනත් කෙනෙකුට පවරන අවස්ථාවේදී, රේඛණය කරලා නැති චෙක්පතක් බැංකු කවුන්ටරේ දීලා මුදල් ලබා ගන්නකොට මේ පිටසං කිරීම යොදන්න සිද්ධ වෙනවා. ඔන්න අපි ප්‍රධාන හැටියට අපි කතා කරා වාණිජ බැංකු සපේන සේවාවන් වල එක කොටසක් තැන්පත් ආශ්‍රිත සේවා. එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවන් පිළිබඳව සාකච්ඡා කරන්න. වර්තමානයේ බැංකු විසින් විද්‍යුත් සන්නිවේදන තාක්ෂණය භාවිතා කරලා මුදල් ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ට හඳුන්වලා දීලා තියෙන විවිධ සේවා තමයි අපි කියන්නේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා. ඒ කියන්නේ විද්‍යුත් සන්නිවේදන තාක්ෂණය භාවිතා කරලා මුදල් ගනුදෙනු කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට හඳුන්වලා දීලා තියෙන විවිධ සේවා අපි කියනවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා. එහෙනම් විද්‍යුත් මුදලක් කියලා කියන්නේ මුදල් හා චෙක්පත් වෙනුවට ආදේශ කරන්න පුළුවන් විද්‍යුත් ගෙවීම් ක්‍රමය. උදාහරණ හැටියට ණයපත්, හරපත්, ඒ වගේම පෙරගෙවුම්පත් ඒවා හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතනදී ණයපත් සහ හරපත් පිළිබඳව කතා කරනවා. ණයපතක් කියලා කියන්නේ අහලා ඇතිනේ. වර්තමානයේ හුඟක් අය මේ ණයපත් භාවිතා කරනවා. ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ. කියන්නේ වාණිජ බැංකුව විසින් ණය පදනව මත ගනුදෙනු කිරීම සඳහා නිකුත් කරනු ලබන කාඩ්පත් විශේෂයක් තමයි අපි කියන්නේ ණයපත් කියලා. ඉතින් මේක විශේෂ ලක්ෂණ තියෙනවා. ණයපතක් ලබා ගන්න ගනුදෙනු කරුට බැංකු ගිණුමක් තියෙන්න ඕනේ නැහැ. ණයපත අනුමත වෙළඳ ආයතනයේ ඉදිරිපත් කරලා නිශ්චිත වටිනාකමක් දක්වා භාණ්ඩ හා සේවා ණයට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ණයපත් භාවිතා කරලා ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර, ඒ කියන්නේ ATM කියලා කියන්නේ, ඒ වගේ යම් සීමාවක් දක්වා මුදල් ලබා ගන්නත් පුළුවන්. එතන මේ ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන ප්‍රධාන ණයපත් ජාල තියෙනවා. ඒ කියන්නේ ණයපත් වෙළඳ නාමය, ඒ වගේ වෙළඳ ලකුණ හිමි ආයතන තියෙනවා. ඔය ණයපත්වල දැකලා ඇති වීසා, මාස්ටර්, ඇමරිකන් එක්ස්ප්‍රෙස් කියලා දාලා තියෙනවා. එතකොට මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රධාන ණයපත් ජාල තමයි ඒ වීසා, මාස්ටර්, ඇමරිකන් එක්ස්ප්‍රෙස් කියලා අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එතන මේ ණයපත් ගත්තාම ලංකා බැංකුවේ ගත්තාම සී බෑන් වීසා, මහජන බැංකුව ගත්තාම පීපල්ස් වීසා, ඊළඟට සම්පත් බැංකුව ගත්තාම මාස්ටර් කාඩ්, මෙන්න මේ වගේ නිදසුන් අපිට කියන්න පුළුවන්. ඊළඟට හරපත්. හරපතක් කියලා කියන්නේ බැංකු ගිණුමේ තියෙන මුදල් වලින් ඍජුවම ගෙවීම් කිරීමට හැකිවන විදිහට වාණිජ බැංකු විසින් තමන්ගේ ගනුදෙනු කරුවන්ට නිකුත් කරන කාඩ්පත් තමයි අපි කියන්නේ හරපත් කියලා. තව විදිහට කිව්වොත් බැංකු ගිණුමේ තියෙන මුදල් පදනම් කරගෙන බැංකුවක් විසින් තම ගනුදෙනුකරුවන්ට නිකුත් කරන කාඩ්පත් තමයි අපි කියන්නේ හරපත් කියලා. මේ වගේ විශේෂ ලක්ෂණ තියෙනවා. හරපතක් ලබා ගන්න බැංකු ගිණුමක් තියෙන්න ඕන. හරපතක් ලබා ගන්න බැංකු ගිණුමක් තියෙන්න ඕන. ඒ වගේම කාඩ්පත් මගින් ගිණුමේ තියෙන මුදල් සේසේ දක්වා යම් සීමාවකට යටත්ව තමයි බාණ්ඩ හා සේවා මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගිනුත් මුදල් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ හරපත්වල විශේෂත්වය තමයි ගනුදෙනුකට අදාළ නියමිත වටිනාකම ගැනුම්කරුගේ ගිණුමෙන් අඩු වෙලා බැංකුව හරහා විකුණුම් කරුගේ ගිණුමට මාරු වෙනවා. හරියට අර චෙක් පතයෙන් කරන ගෙවීමකට සමානයි. ඔය මහජන බැංකුවේ පෙට්, සම්පත් බැංකුවේ සෙට්, ඒ වගේ අපිට හඳුනා ගන්න පුළුවන් හරපත්වලට නිදසුන්. එතකොට ණයපත් හරපත් අතර මූලික වෙනසක් තියෙනවා. ණයපත් ණය පදනව මත නිකුත් කරනවා. හරපත් නිකුත් කරන්නේ තැන්පතු ප්‍රමාණය පදනම් කරගෙන. මේ ප්‍රධාන වෙනසක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන මේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් පිළිබඳව. ATM කාඩ්. ඔය සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමකින් ගනුදෙනුකරුවන්ට ලබා ගන්න පුළුවන් සේවාවන්ට සමාන සේවාවන් ලබා ගැනීමට හැකිවන විදිහට බැංකු විසින් නිකුත් කරන කාඩ්පත් විශේෂයක් තමයි අපි කියන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් කියලා. මේක හර කාඩ්පතක් ලෙස භාවිතා කිරීමේ පහසුකම බැංකුව මගින් සපයා ගන්න පුළුවන්. එතකොට මේ කාඩ්පත් භාවිතා කිරීම තුළින් අපිට ප්‍රයෝජන කීපයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතුරුන් ගිණුමකින් මුදල් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් ලබා ගැනීම පහසුව තියෙනවා. ඒ වගේම එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීමේ හැකියාව තියෙනවා. ගිණුමේ ශේෂය බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දවසේ ඕනෑම වෙලාවක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කාලය ඉතිරිවීම අවදානම අඩු ක්‍රමයක් වෙනවා. එහෙනම් ඊළඟට අපි බලමු අවසාන හැටියට විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාන්වල තියෙන වැදගත්කම්. විශේෂයෙන්ම මේ වැදගත්කම ගැන කතා කරනකොට ක්ෂණික වීම, ඒ කියන්නේ කාර්යක්ෂම හා ක්‍රමානුකූල, ඒ වගේම අවදානම අඩුයි, සියලු තොරතුරු ස්වයංක්‍රීයව වාර්තා වෙනවා. ඒ වගේම දවසේ ඕනෑම වේලාවක ගනුදෙනු කරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විදේශ ගනුදෙනු සඳහාත් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රයෝජන නැත්තම් විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල වැදගත්කම් හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නැත්තම් වාසි හැටියටත් ගන්න පුළුවන් විද්‍යුත් මුදල් යොදා ගැනීමෙන් අත්වන වාසි කියලා. ඒ වගේම තමයි මේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාන් වල සීමාවන්, ඒ කියන්නේ අවාසි, දැන් හුඟක් වෙලාවට මතක ඇති අපි අවාසි කියනට වඩා භාවිතා කරනවා වර්තමානයේදී සීමාවන් කියලා. ඒ කියන්නේ තාක්ෂණික ගැටලු මතුවෙන්න පුළුවන්. ඇඳත් විනාශ වීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම නවාකාරයේ විද්‍යුත් වංචා සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අමතර පිරිවැයක් දරන්නත් සිද්ධ වෙනවා. අමතර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. සමහර වැඩසැල් වලින් ගෙවීම් කිරීමට භාවිතා කරන්නත් බෑ. ඒ කියන්නේ තාක්ෂණ හොංගාව නැත්තම් අපිට ඒක භාවිතා කිරීමේ හැකියාවක් නැති වෙනවා. විද්‍යුත් මුදල් ආශ්‍රය සේවාන් ලබා ගැනීමේ හැකියාව නැති වෙනවා. එහෙනම් දුවේපුතේ අපි අද කතා කරා මේ බැංකු ආශ්‍රිත සේවාවන් පිළිබඳව. නෑ අපිට තව මේ උපකාරක සේවාවල රක්ෂණය, සන්නිවේදනය, ප්‍රවාහන සේවාවන් තව සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් අපි ඉදිරි වැඩසටහන් වලදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. එහෙනම් අද දින වැඩසටහන නිමා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්, සුබ දවසක්.